අපි ඔය මුල්ම කවියෙන් පුතා අපි සටහන් කරගත්තා අර මාස කියන වචනේ හැරෙන්න අනිත් සියලුම යෙදුම් ගැමි වහරෙන් ගත්තේ ඒවා. අපි යන් බලන්න ඔයාලගේ දෙවෙනි කවිය බලන්න. ගැමියා ජීවිතයේ ගොඩ ගහගන්න ගොඩ නගන්න මේ මහ පොළොවත් එක්ක පොරබදිනකොට ගොවියා ඒ වලට මුහුණ දෙන්නේ සතා සිව්පාවත් එක්ක එකට ගැටිලා. ඒත් කවදාවත් මේ ගොවියා සත්තුන්ට වෛර කළේ නැහැ. උන්ට කියන්නේ එතකොට මේ හේන් වගාව මුල් කරගෙනම තමයි ඔය දෙවිනි කවියෙන් මේ කවි කියනවා කියලා කියන්නේ. ඔය තියෙන්නේ එල්ල වෙන්ට කවි කර කීවෙමි බොහොම කොල්ල කන්ට යති සිව්පාවෝ බොහොම. එතකොට මේ සිව්පා සත්තු ඌරන් රිලව් ගෝන්නු ඉත්තෑවෝ මහා සත්තු ගොඩක් ගොවියට අභියෝගයක් වෙනවා. ඔය ඔගේ කතාවක් තියෙනවා මේ ගොල්ල සමග යති ඌරෝ හැමදාම. අපේ ওই ගම්වල වචනයක් තියෙන්නේ ගොල්ල වර්ගය කියන.
ඒ ගොල්ල නේද?
නේ ගොල්ල වර්ගෙම. ඔය තොපි ඔය 70 බුරුත්තම ඇවිල්ලා ඉන්නවා. 70 බුරුත්ත කියන එක. ඒතකොට ඔය ඊරි එන්නේ පැටව්
සමූහයක්
එක්ක.
රංචුවක්
එක්ක.
ගොල්ලගෙන
රංචුව. ඔය එක ඊරියකට ඉන්නවා කියනවා මැඩම් මේ පැටව් 10 දෙනෙක් විතර.
10 දෙනෙක් විතර.
ඒතර මේ ගොල්ල වර්ගෙත් එක්කම තමයි උන්ගේ පංගුව ගන්න තමයි මේ එන්නේ.
එන්නේ.
එතකොට ගොයියට සිද්ධ වෙනවා ඌරත් එක්ක හැප්පෙන්න බෑ.
ඔව්. එතකොට මලන්ස මේ ඌරෝ එන්නේ මේ ලපටි පැල කාලෙම නිල් අඹති සද්දවසින් බැලුවාම.
ලස්සන වචනයක් නිල් අඹති.
දවස් කියනකොට පැල පොඩ්ඩක් මතුවෙලා තියෙනවා. එදා ඉඳලම ඌරෝ එනවා මේක කන්ට.
ඒ කුරහන් සුවඳට.
සුවඳට.
සුවඳට එනවා.
කිරි ලපටි කොළනේ.
ඔව්. ඔන්න ඔතනදි ලස්සන වචන ටිකක් ගැමියා පාවිච්චි කරනවා. ගොල්ල නිල්
අඹති.
අඹනවා. කොල්ල කන්ට.
කොල්ල කන්ට.
එල්ල වෙන්ට. මේවා ඔක්කොම ගැමි ජීතු. එතකොට අපිට ඔය දෙවෙනි පැතිපෙළෙන් පුතා ඔයාලා සටහන් කරගන්නවා.
ඒ වගේම මාලන්ස එතන මේ තව මේ කවියන් නොදනුවත්ම වුණත් මේ නවීන භාෂා උපක්‍රමත් යොදාගෙන තියෙනවා. දැන් කොල්ලකන්ට එල්ල වෙන්න කිව්වහම එතන පොඩි එලි සමය නේද අනුප්‍රාස ඒ වගේවත් යොදාගෙන තියෙනවා නේ.
මොකද මේ ඌරා කියන මේ ඌරා කියන සතා තමයි අපේ මඩම් මේ
ගොඩක්ම හානි කරන.
හානි කරන. මේක මට මතක් වුණා තව කවියක් ඕකේ තියෙනවා අර පැටියන් උස්සා පැටියත් උත්සා එනවද ඇතින්නේ පැටියා දමා හේනේ වැට කඩන්නේ අඟුලි මාල අන දැනගන් ඇතින්නේ බඳිමි සීමාව නොපණින් ඇතින්නේ. ඔක පූජාවලියේ තියෙන්නේ. ඔය අඟුලි මාල හාමුදුරුවෝ අර පැවිදි වුණාට පස්සේ කොසල් මහරජුරෝ මිනිස්සුත් එක්ක තරඟයට දාණයක් දුන්නා කියනවා. ඒ තරඟයට දාණය දෙද්දී කොසල් රජුරෝ මේ වික්ෂුන් වහන්සේලාට සේසත් අල්ලන්න දැම්මා කියලා කියන්නේ ඇත්තු. ඔය එක ඇතෙක් අඟුලිමාල හාමුදුරන්ට සේසත් අල්ලනවා. ඇතා දැනගන්නවා මේ අඟුලිමාල හාමුදුරුව කියලා. ඇතා සේසත් දාලා පැනලා දිව්වා කියනවා. එතකොට ගැමියා ওই කතාව දන්නවා.
දන්නවා.
මේ බඳිමි සීමාව නොපණින් ඇතින්නි. ඒ වගේ මේ ඊරි ඇතින්නි. ඒ වගේ සත්තු අපිට මේ ගැමි යා බොහොම අභියෝගත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. අපි යමුද ඊළඟ කාරණාවත් එක්ක.
ඔව් ඊළඟට අපි තුන්වෙනි කවියත් පොඩ්ඩක් පැහැදිලි කරමු.
ඔව් තුන්වෙනි කවිය තුල පුතේ සඳහන් කරන්නේ මේ ගම්මු හැම වෙලාවෙම තමන්ගේ දුක කිව්වේ දෙවියන්ට.
දෙවියන්ට.
මා කී දේ දෙයියනි බොරුවක්ම නැති අමු ගැමි වහර.
ඔව්
දෙයියනි නේ. එයා හැම වෙලාවෙම සත්‍ය ප්‍රකාශ කරන්නේ. හේනේ පැලේ ඉඳන් බලනකොට ගොවියට පේනවා හේනේ පුරාවටම තියෙන අර කණු රිටි.
රිටි.
ඒ කියන්නේ හේන මේ වසරේ පිළිවෙලකට කෙරිලා නැහැ. හැබැයි ඔහුම පිළිගන්නවා මට මේ සැරේ නම් හේන සහසුද්ධෙන් කරගන්න බැරි වුණා කියලා. ඒ විතරක් නෙමෙයි. ඔහු තුන් යාමෙටම මේ දුක විඳිනවා. හේන
රැකගනි
රැකගන්න
නිදි තුන් යමට තුන් යමෙන් කියන්නේ දවල් කාලේ රාත්‍රී කාලේ අලුයන් කාලේ මේ තුන් වෙලාවෙම විවිධ වූ සත්තු එනවනේ මේනට
මේ හේන
නේද. ඒ නිසා හේන රැකගැනීමට මේ ගොවියට ලොකු මහන්සියක් දරන්න වෙනවා නිදි නැතිව.
නිදි නැතුව ඕකෙත් තියෙන ජනවරට සම්බන්ධ කාරණා ටික ගොබ කළු වෙනවා.
ගොබ කළු යමම නිදි නැතිව දවල් කාලේ ඉඳා ගන්නත් බෑනේ.
බෑ
නේ. ඒ ඉඳා තුන්යම මේ නිදි නැතුව මේ හේන රැක ගැනීමේ කාර්යයේ නිරත වෙන්න වෙලා තියෙනවා.
සඳරෑට ඇවිදින් හේනේ කලුඹ බිඳ රන් කෙඳිසේම රන්වන් ඉරිඟු ඉඹිනවාද තුන් යම හීන දැක දැක මොට දෙයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකිනවදෝ
හොඳයි දරුවනි, අපි මෙතෙක් වෙලා අපි සාකච්ඡා කරමින් හිටියේ ජන කවිය තුළ භාවිත භාෂා රටාව ගැන. එතකොට බලන්න පුතාලේ තුන්වෙනි කවියෙත් තියෙනවා ගොබ කළු වෙනවා, තුන් යම, මේ වගේ යෙදුම් හේන් වගාවහා බද්ධ වෙච්චි වචන. ඒ වගේම ඒ කවිය ගත්තාම එලිසමිය ලක්ෂණත් අපිට තියෙනවා. නැති ඇති නැති වැඩෙති නේ, ඒ වගේ යෙදුම් අපිට එලිසම ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. ඊළඟ හතරවෙනි කවිය බලන්න, අපොයි මගේ. අපොයි කියලා කියන්නේ හරි භාවාත්මක යෙදුමක්. අපොයි මගේ කිරි වදිනා කුරක්කන්, අපොයි කියන යෙදුම භාවාත්මක යෙදුමක්. ඊළඟ සුරුක්කන් මලක්කන් මේ වගේ යෙදුම්. ඔය සුරුක්කන් කියන වචනයම ගත්තහම මේ කරදර බාධක කියන අර්ථය තියෙන්නේ. ඉතින් අර ජන කවියා ඒ තුළ මහා ලොකු අර්ථයක් හොයන්න උත්සාහ කරන්නේ. ඒ මිනිස්සයා විඳින දහ දුක තමයි ඔය විස්තර කරන්නේ. ඒ වගේ මේ ගැමි ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච වචන. ඊළඟට වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් කියන අර පණින ගැම්ම නේ, පණින පිනුම, පිනුම පෙන්වන්නේ එකින්. එතකොට මෙන්න මේ වගේ අනේ අපොයි කියන යෙදුම් මේවා අර තමන්ට තමන්ගේ පපුවේ බුරබුරා නැගෙන ගින්දර ප්‍රකාශ කරන්න ගත්ත යෙදුම්. මේවා ඛේදාර්ථේ නිපාතයකින් කියන්නේ අපොයි කියලා නේ. එතකොට මේවා ජන කවිය තුළ භාවිතා වෙන භාෂා ලක්ෂණ. ඊළඟට බලන්න මේ පස්වෙනි කවිය ගත්තත් අපිට තියෙනව නේද, ඌරෙනි නොකා ඌරෙනි. මේ ඇමතීම් අර්ථේ නිපාත, මේ ඇමතීම් අර්ථේ යෙදුම් පාවිච්චි කරනවා. කුරක්කන් වලක්කන් කුරක්කන් සුරක්කන් ඒ වගේ එලිසම භාවිතය තියෙනවා. ඊළාට ඖෂධය කියන වචනේ උනත් බලන්න ඔයාලගේ ඔය හයවෙනි කවියේ ඖෂධ කියන සම්භාව්‍ය සාහිත්‍ය යෙදුම තත්සම යෙදුම ඖෂධය කියලා ගැමි වහරට ගන්න, ගැමි වහරට ගන්න. ඊළාට අර බැරුව නේ, ඊළාට රුදාවේ සුභාවේ මේවා හරි අපූර්ව භාවාත්මක යෙදුම් ගැමි ජන කවිය තුළ දකින්න තියෙන. ඊළඟට ඔය එපෙති වෙන්න කවුදයි කළ නරකම් කටවහරත් ගැමිය අපූර්වට පාවිච්චි කරා.
විශ්වාස ගැමි විශ්වාසයක් කියලා නේද, කවුරු හරි වින කැටුවා කියලා.
වින කැටුවාක්ද කියලා.
නිකන් හදි හුණියමක් කරා වගේ මේක පාළු වෙලා යනවා.
පාළු වෙලා යනවා. ඉතින් පුතේ ඔය ටික තමයි අපිට භාෂා ලක්ෂණ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ඊළඟට යමු ජන කවියේ මේ ගොවියා වින්ද දුෂ්කරතා මේ අභියෝග පිළිබඳව ටිකක් දැනගන්න.
ඔව්, උපදේ අභියෝග ගැන කතා කරනකොට අපි මුලදි කතා කරා මේ හේන් වගාව ආරම්භයේ ඉඳලම, ඒ කියන්නේ කෙටිම හේනක් ගෙවදීමේ සිටම කුරහන් කපලා ගෙදරට ගේනකම්ම පුදුම විදිහට මේ ගොවියා අභියෝග වලට මූණ පාන්නේ. හේන් කොටන එක අභියෝගයක් වෙනවා, කුරහන් වැපිරීමේදී අභියෝගයක් වෙනවා. මොකද කුරහන් වපුරලා ගොවියට එන්න බෑ, මොකද කුරුළු කොබෙයියෝ මේ ඇට ඇහිඳගෙන යනවා. ඒ කුරුළු කොබෙයියෙන් එළවීමත් කරන්න වෙනවා, ඒ අභියෝගයත් ජය ගන්න වෙනවා. ඊළඟට ගොවියාට පැල් රකීමත් මහත් අභියෝගයක්. මොකද පැල් රකීම අභියෝගයක් කියලා කියන්නේ දවල් කාලේ, රාත්‍රී කාලේ, අලුයන් කාලේ තුනියමටම නිදි
නැතුව
පැල් රකීමේ කාර්ය කරන්න වෙනවා. එතන මේ පැල් රකීමත් මහත් වූ අභියෝගයක් වෙනවා මේ කුරහන් වගා කරන ගොවියට. ඒ වගේම මේ කුරහන් පැලවදී ඉඳලා කරල් පැහැනතේ ලපටි කාලයේදී, කිරි වදින කාලයේදී පැසුණු කුරහන් මේවා කණ්ඩ විවිධාකාරයේ විවිධ විදිහට සත්තු වෙනවා. ඒ නිසා මොවුන්ගෙන් ආරක්ෂා කරගන්න ගොවියට අනේක විද දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මාලන් මේ කොච්චර වුණත් මේ ගොවියා මේ වගාවේදී විතරක් නෙමෙයි, මේ ගොවියාට අස්වැන්න සරු වීමත් අභියෝගයක්.
අස්වැන්න මේකම රැකගන්න තියෙන අභියෝගය
නේ. නිසරු වීමත් අභියෝගයක්. රැක ගැනීමටත් වඩා දැන් මේකේ තියෙන මේ බලන්න හත්වෙනි කවිය. කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ, කපන්ටත් බැරුව අතපය රුදාවේ. ඒ කියන්නේ මෙයා වගා කරේ බොහොම ටිකයි කියලා කියන්නේ අනික් ගොවීන්ට සාපේක්ෂව කුරක්කන් තුනයි වපුරලා තියෙන්නේ. මෙතන තුනයි කියලා අදහස් කරන්නේ ඒ කාලේ ධාන්‍ය මැනීමට යොදාගත්ත ඒ උපකරණ. ඒ කියන්නේ නැලිය, එහෙම නැත්නම් ලාහා නේද, ඒ වගේ මේ මිනුම් උපකරණයකින් මැනලා මේ වපුරලා තියෙන බොහොම අඩු ප්‍රමාණයක් අනික් ගොවීන්ට සාපේක්ෂව. ඒ වුණාට මෙයාගේ අස්වැන්න සරු වෙලා තියෙනවා. ඒ කියන්නේ කපන්ටත් බැරුව අතපය රුදාවේ නේද. මේ ගොවියට කපා ගන්නත් බෑ ඒ තරමටම අස්වැන්න මෙසරේ හොඳයි. ඒවා ඒ අස්වැන්න
ඒ කියන්නේ බෙදාසරේ අස්වැන්න හොඳයි කියනවා නේද.
ඔව්, ගොවියට හොඳ වෙලා තියෙනවා අතපය රුදාවේ. මෙයාට දැන් මේක අත්තරින්න තරම් හිතිලා. ඉතින් මේක අත්තරින්න බෑ. මොකද මේක මහ ලොකු අභියෝගයක්. මිනිස්සු හිනා වෙනවා නේද? ඒකනේ කියන්නේ. කපමු නෑනේ ඉපනැල්ලේ ස්වභාවේ. ඔව්. නේද? මේක අත්තරින්නත් බෑ. ලොව ගම සිනහවි. මේ ලෝකය, මේ ගමේ මිනිස්සු මෙතන යන එන්න හිනා වෙනවා. අන්න වගා කරා කපා ගන්නත් බෑ. තණ්හව ඔය වගේ දේවල් කියලා මෙයාට මේ
සරදම් කරයි
කියලා මෙයා ටිකක් බයයි. ඒ හින්දා මේ ලෝකය හිනස්සන්නේ නැතුව මේක කපන්න වෙලා. ඒ හින්දා මෙයා ඔන්න එයාගේ ඇවැස්සම නැනට අපි දන්නවා ජන කවිවල ගොඩාක් නේද මේ ගොවියට. එමෙ නැත්තම් මේ තරුණ ගොවියෝ ඉන්නේ අර අපි මුලින් කිව්වා වගේ ශක්ති සම්පන්න නේද හොඳ මේ තරුණ වයසේ අය තමයි වගා කරන්නේ. ඉතින් මෙයාට එකම සහය, මෙයාට බෑ කියන්නේ නැතුව වැඩකට සහය වෙන එකම එක්කෙනා තමයි කවුද?
ඇවැස්ස
නැන.
මම එතන චුට්ටක් එකතු කරන්න ওই කාරණාවට මේ ගැමි සමාජ විවාහයත් එක්ක මේ නෑන මස්සිනා විවාහය. ගොවිතැනේදී මේ ගොවි තරුණයාට දායකත්වයේ දෙන්නේ එයාගේ පස්සෙන් ඉඳලා අර ප්‍රති ජනක එන්නත වෙන්නේ ශක්තිමය පාණේ වෙන්නේ නෑනා.
නෑනා.
මේක එදා හිටන් ආපු එකක්. අපේ මැඩම් වෙන කාරණාව බලන්නකෝ. මේ වැසිදිය අයිති ගං හෝ යල සමුදුරටයි, මල්පැණි අයිති වට ගොමු දෙන බමරාටයි, මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි, නෑනා අයිති කාටද මස්සිනාට. මේ කාරණාවත් මේකේ ඇස්සේ
බොහෝ ජනකවිවල ඔබ සඳහන් වෙනවා නේද? මේ නෑනා මස්සිනා මේ විවාහය පිළිබඳව. ඔව්. එතකොට මම කිව්වේ දැන් මාරන් සර් මේ කුරහන් අස්වැන්න වැඩිවීමත් ගොවියාට ලොකු අභියෝගයක්. ඉතින් ඒක කපා ගැනීමට තියෙන අපහසුතාවය තමයි හත්වෙනි කවියෙන් අපිට ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම තවත් අභියෝගයක් තමයි මේ කුරහන් ගේන පාළු වීම. නේද?
ඒ අභියෝගයත් ඔහු දරා ගන්නවා. ඔව්.
දැන් අටවෙනි කවිය ඒක හොඳට සඳහන් වෙනවානේ. එපති දෙපති මහහේනේ කුරක්කන් මග යන්නෝ මට සරදම් කරක්කන්. එපති වෙන්න කවුදයි කළ නරක්කන් කපා ගනිමු එක පෙත්තේ කුරක්කන්. මොකද මේ ගොවියට වෙලා තියෙන එපති දෙපති උනේ මේ සාමාන්‍යයෙන් කුරක්කන් කරලක පෙති පහට වැඩි තියෙනවා. හයක් හතක්
තියෙනවා නේ. අර ඇඟිලි කියලා කියන්නේ.
ඇඟිලි කියන්නේ මේවේ කුරහන් හොඳට මේ පිරිලා තියෙනවා. එහෙම වුණොත් මේ කුරහන් කරලා හරි බරට ලොකුවට අපිට පේනවා. මේ කියන විදිහට ගොවියට මහ හේනේ කුරක්කන් වලට වෙලා තියෙන්නේ මොකද්ද? එපෙති දෙපෙති.
එක පෙත්තයි
නැත්තම් දෙපෙත්තයි. ඒ කියන්නේ කුරහන් අගා වගාව මෙයාගේ මිසරි
නිසරු වෙලා.
ඉතින් මේ නිසරු වෙච්ච එක නම් මිනිස්සු හිනා වෙනවා. මොකද කරන්නේ? මග යන්නෝ මට සරදම් සමච්චල් කරනවා.
අනේ මේකට හේනක්වත් කරගන්න බෑනේ
බැරි වුණා කියලා. ඉතින් යන්නේ ඒ නිසා ඒකත් ලොකු අභියෝගයක්. මොකද මේක සරුසාරයට හදාගත්තාම කපා ගන්න එකත් අභියෝගයක්. නිසරුවට හැදුනහම මිනිස්සු හිනා වෙනවා. ඉතින් ඒ අභියෝගෙන් බේරෙන්නත් මේක සරු කරගන්න වෙනවා. ඒ උනක් කරන්න දෙයක් නැහැ. එක පෙත්තේ කුරහන් කරලා උනත් මොකද වෙන්නේ? කපා ගන්න වෙනවා. මොකද නැත්තම් මිනිස්සු හිනා වෙනවා නේද? ඒ එකම අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඉපැති වෙන්න කවුදයි කළ නරක්කම්. අර ගොවියාගේ මේ විශ්වාස කියන්නේ පැරණි ගොවින් මේ මිනිස්සු තුල තිබ්බ
ඇස්වහ කටවහ
වින කටින ওই වගේ ඒ විශ්වාසත් අපි දෙකෙන් ප්‍රකාශ වෙනවා. ඒ වගේම තමයි මාලන් සර් තවත් තියෙනවා මේ දැ වැට අහුරවුවා නේද? වැට ඇහුරුවත් මේ ඌර උඩින් පනින්ට පිනුම් ගහලා හරි මේ හේනට එන්න ලෑස්ති වෙනවා.
ඌර හොම්බ දානවා එහෙන් මෙහෙන් ඇවිල්ලා.
මෙහෙන් දානවා. ඉතින් මෙයා මෙච්චර රැකපු හේනත් මෙයාට රැකගන්න මේ මොකක් හරි පාළුවක් වෙලා තියෙනවා. ඒකනේ අර මුලින් කියවුනේ මා කී දේ දෙයියනි බරුවක්ම නැති බිම එළි වුණොත් කණුමදු බොහොම ළඟ ඇති. කණුමදු ගහලා තිබෙද්දි බොහොම ළඟින් ඒ වුණත් කොහොම හරි චුට්ටක් ඇතුළට එන්න ඇති නේ. ඒකයි එකෙන් කියවෙන්නේ අපිට. ඔව්. ඉතින් මෙන්න මේ වගේ අභියෝග රසක් මේ ගොවියට තියෙනවා.
ඊළඟට අපි යමුද මේ අර ජන කවිය තුල තියෙන අව්‍යාජ බව
කියන. අව්‍යාජ බව අනිවාර්යයෙන්ම අපි දරුවන්ට කියලා දෙන්න.
මොකද මේ අව්‍යාජයි කියලා කියන්නේ පුතේ අපිට තියෙනවා බලන්න ඔයාලගේ පෙළපොතේ ප්‍රශ්නයක් තියෙනවා ජන කවියේ තියෙන අව්‍යාජත්වය කුරක්කන් කවිය තුලින් ප්‍රකට වෙනවයි කියන කාරණාව. ජන කවියා හරිම අව්‍යාජ මිනිහෙක්. මොකද හැම වෙලේම ඇත්ත කියනවා. මට හේන කරගන්න බැරි වුණා නම් ඔව් ඒක කරගන්න බැරි වුණා කියලා
කියනවා.
ඔය තුන්වෙනි කවිය පුතේක උදාහරණයක් විදිහට එදා ගන්න පුළුවන්. මා කී දේ දෙයියනි බොරු වක්ම නැති. ඊළඟට බලන්න පස්වෙනි කවියත්
හතරවෙනි කවියේ තියෙනවා නේද අපොයි මගේ කිරිවදින කුරක්ක නේද ගොවියා ඒ කිරිවදින කුරහන් කනකොට ඇත්තටම දැනෙනකොට අපිට කියනවනේ අපොයි දෙයියනේ කියලා වගේ කියවෙනවනේ දැන් මේ ගොවියා ඇතින් නිරායාසයෙන් මේක එනවා නේ ඒ අපිට දුකක් කනගාටුවක් ඇති වෙනකොට ඒක ප්‍රකාශ වෙන ආකාරය ඇත්තම ගොවියගේ අව්‍යාජන නිසා තමයි ඒක ප්‍රකාශයට පත් වෙන්නේ
ඊළඟ තමන් විඳ වේදනාව ඔහු කියන ඔය පස්වෙනි කවියත් බලන්න ඔහු මොනතරම් ධෛර්යයක් දැම්මද මේ හේන රැකගන්න
කටුවැල්ලේ මහ හේන නේ
ඔව් එහෙම රැකගන්න උත්සාහ කළත් ඔහුට ඒක බැරි වුණා ඌ ඒ මොනසේ ඒකත් කියනවා තමන්ගේ නොහැකියාවත් ඔහු කියනවා ඒක තමයි ජන කවියේ තියෙන අව්‍යාජ
බව
නොහැකියාවත් කියනවා ඊළඟට ඔහු තිබිච්ච දෙයින් සතුටු වෙනවා පුතේ වල බලන්න අටවෙනි කවිය ඔහු තිබිච්ච දෙයින් සතුටු වෙනවා නේද මේ නරකය කලේ කවුද ඔහු කිසිවෙකුට දොස් පවරන්නේ ඔහු හිතනවා තමන්ගේ අතපස වීම තුල මෙහෙම දෙයක් සිද්ධ වෙන්න ඇති කියලා. ඒත් ගොවියා හරිම උපේක්ෂා සහගතයි. ඊළඟට අපි අද මේ වැඩසටහනේදී අපි සාකච්ඡා කරනවා අපි දරුවන්ට ක්‍රියාකාරකමක් විදිහට දැන් පුතාලට පුළුවන් සාහිත්‍ය විචාරයක් ලියන්න. අද අපි සාකච්ඡා කරානේ මේ මැඩම් පුරක්කම් කවිය ගැන. දැන් අපි ලියා ගන්න දෙමු අද මේ පාඩමට අදාළ සාහිත්‍ය විචාරය. පුතේ දැන් ඔයාලා ලියාගමු මේ කාරණාව. ගොවියා මොහොනදුන් ජීවන අභියෝගත් ගොවියා මොහොනදුන් ජීවන අභියෝගත් ඒවා උපේක්ෂා සහගතව විඳ දරාගත් ආකාරයත් බලන්න ඔබ ලියාගත්ත හරියද කියලා. ගොවියා මොහොනදුන් ජීවන අභියෝගත් ඒවා උපේක්ෂා සහගතව විඳ දරාගත් ආකාරයත් ජන කවියා අපූර්වට නිරූපණය කරයි. ජන කවියා අපූර්වට නිරූපණය කරයි. එක් කරුණකට නිදසුන් දෙක බැගින් දෙමින් මේ අදහස පැහැදිලි කරන්න. එක් කරුණකට නිදසුන් දෙක බැගින් දෙමින් මේ අදහස පැහැදිලි කරන්න. මේක තමයි ඔබට ලැබෙන විචාර ප්‍රශ්නය.
ඔව් මාලන් සර් ඒ වගේම දැන් අපේ දරුවන්ට අපි කියන්න ඕන දැන් මේ සිංහල පාඩම යන අවස්ථාවේදී මේ පාඩමේ හෝ වෙනත් පාඩමක හෝ ඔබට යම්කිසි සිංහල විෂය පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා නම් ඔබ ඒ පිළිබඳව අපින් විමසන්න පුළුවන් අපි දුරකථන අංක ලබා දෙන්නම් 07.59.20.440 එමේ තවත් දුරකථන අංකයක් දෙන්න මලන්සගේ එකක් දෙන්න.
ඔව්. පොතේ වල ලියා ගන්න. දැන් 07.64.58.46. ඉතින් අපි සාකච්ඡා කරේ ගොවියා මොහොනදුන් ජීවන අභියෝගයි ඒවා උපේක්ෂා සහගතව විඳ දරාගත් ආකාරය. අපි බලමු මේ ප්‍රශ්නෙට විචාරයක් ලියන්නේ කොහොමද කියලා. එතනදී ඔබ ප්‍රශ්නයට අදාළව හැඳින්වීමක් ලියන්න. රූල් 3-4ක හැඳින්වීමක් ලියන්න.
ජන කවි පිළිබඳ චූටි හැඳින්වීමක්. අපි මේවට මේ උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේදී ලොකු ලකුණක් දෙන්නේ නෑ දරුවෝ. ඒ හින්දා රූල් 5ක් 6ක් වගේ ජන කවි පිළිබඳ හැඳින්වීමක් කරලා ප්‍රශ්නෙට පිවිසුනාම ඇති. ඔව්.
දැන් ඔන්න අපි දැන් හැඳින්වීම ලිව්වා. ප්‍රශ්නෙට ප්‍රවේශ වෙනවා. මෙහිදී අප පැහැදිලි කරන්නේ ගොවියා මොහුණ දොන ජීවන අභියෝග හා ඒවා උපේක්ෂා සහගතව විඳ දරාගත් ආකාරයයි. දැන් අපි එනවා පළවෙනි කාරණාවට පිළිතුර ගොනු කරන්න. ගොවියා මොහොනදුන් ජීවන අභියෝග. අපේ මැඩම් අපි කියමු මේකට මොන කවි දෙකද අපි කවි දෙකක් අපි යොදාගමු.
මේ අපි දැන් මේ වගේ ප්‍රශ්නයක් අපිට ලැබුණොත් දරුවනේ කරුණු දෙකක් තියෙනින්ද අපි අනිවාර්යෙන් උදාහරණ හතරක් මේකට ඇතුළත් කරන්න ඕනේ. එක් කරුණකට උදාහරණ දෙකයි ප්‍රශ්නෙම ඔබට සඳහන් කරලා තියෙනවා. මේ උදාහරණ දෙකට විතරයි මාලන් සර් ලකුණු දෙකක් දෙනවා.
ලකුණු දෙකක් දෙනවා.
ඔව්. එතකොට අනෙක් කරුණට උදාහරණ දෙකයි ලකුණු හතරක් හම්බ වෙනවා. ඒ නිසා අපි උදාහරණ හතර නිවැරදිවම ලියන්න අපි මේ සූදානම් වෙන්න ඕන. දැන් අපිට පළවෙනි එක තියෙන්නේ
ගොවියා මොහොනදුන් ජීවන අභියෝග.
අභියෝග. එතකොට අභියෝග වලට අපිට හොඳ කවියක් තමයි දරුවනේ මේ පළවෙනි කවිය. නේද? මොකද්ද? හේන කෙටීම සම්බන්ධව. මාස 3-4ක් තිස්සේ හේන කොටන්න ගන්න වේස ගැන අපිට කියන්න පුළුවනි. තවත් හොඳ කවියක් තමයි හතරවෙනි කවිය ගන්න පුළුවන්. හේනේ පැලේ මා විඳිනා සුරුක්කන් ඌරෝ එවිත් වටපිට කරති සක්මන් වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරිවදිනා කුරක්කන්. ඒ වගේම තුන්වෙනි කවියක් ගන්න පුළුවන්. මේකේ පැහැදිලිව තුන්වෙනි පදේ තියෙනවා ඇහැට වෙහෙස ඇත තුන් යමට නිදි නැති නේද. ඉතින් මේ කුරහන් වගාව ආරක්ෂා කරගන්න ඔන්න අභියෝගයකට මුහුණ දෙන්න ආකාරය. ඉතින්
මේක එතකොට පුතේ ඔබ
කියනවා අපිට දෙකක් ලිව්වත් ඇති දරුවෝ දෙකක් පාඩම් කරගත්තනම් ප්‍රමාණව.
අපි ඊළඟ කාරණාව පැහැදිලි කරමු. ඒවා ඒ කියන්නේ ඒ අභියෝග උපේක්ෂා සහගතව විඳ දරාගත් ආකාරය. පුතේ වල සඳහන් කරගන්න 7 සහ 8 පද්‍ය දෙක. අපි මේ 7 8 කියලා කියන්නේ කවි පෙළ නම් කරලා නැහැ එහෙම. ඔබ 1 2 3 7 කියලා සටහන් කරගන්න. එතකොට ඔබට 7 වෙනි කවිය සහ 8 වෙනි කවිය
අන්තිම කවිය
දෙක ඕ මේ සඳහා යොදා ගන්න පුළුවන්. මොකද්ද මේ උපේක්ෂා සහගතව කියන්නේ? උපේක්ෂා සහගතව කියන්නේ යමක් මැදහත්ව දරා ගන්න එක. ඒක
සතුට හෝ දුක හෝ නේද? ලාභ හෝ පාඩුව හෝ සතුටින් විඳින
එක. ඒක සමසිතින් දරා ගන්න එක. එතකොට ওই 7 වෙනි කවියේ තියෙන්නේ කුරක්කන් තුනයි වැපිරුවේ අමාරුවේ කපන්ටත් බැරිව අතපය රුදාවේ අරින්ටත් බැරිව ලොවගම හිනාවේ කපමු නෑන ඉප නැල්ලේ ස්වභාවේ. ඒ ලැබිච්ච දේ ගැන ඔහු සතුට වෙනවා, නිහතමානීව සතුට වෙනවා. ඔහු නිහතමානීව සතුට වෙනවා. ඒ කාරණාව පැහැදිලි කළා ඔබ ඊළඟට කියන්න. ඔහු නොලැබුණු දේ ගැන අසතුට වෙන්නේ නෑ. එදා මහ හේනි කුරක්කන් ටික සාරෙට වපුරගත්තා වගේම සාරෙට අස්වැන්න ගෙට ගෙනල්ලා ගොඩ ගැහැව්වා වගේම ඔහු නොලැබුණු දේ ගැන අසතුටු වුණේ නෑ. එදා සරුවට වැඩිච්චි කුරහන් වගාව අද ඔහුගේ නිසරු වෙලා එපෙති දෙපෙති මහ හේනේ කුරක්කන් නේ. මග යන මිනිස්සුත් මට ඔලොක්කුවට වගේ හිනා වෙනවා, සරදමට හිනා වෙනවා. ඊළඟට එපෙති වෙන්න කවුදයි කළ නරක්කම්. ඔහු මෙහි කරගත්ත දේ වෙච්චි දේ ඔහු තව කෙනෙකු මත පටවන්නේ නැහැ. ඒක තමන්ම දරා ගන්නවා. තියෙන ටික හරි කමන්නේ අපි නෙලාගමු. එහෙනම් ගැමියන්ගේ තිබිච්ච මහා අසහාය පෞර්ෂයක් තමයි පුතේ ලැබිච්ච දෙයින් සතුටු වෙන එක. අර අපි බුදුදහමේ තියෙන්නේ සන්තුට්ටි පරමං ධනං කියලා. ඒ කියන්නේ ලද දෙයින් සතුටු වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා. ඒතකොට අපිට උපේක්ෂා සහගතව මේ කාරණාව විඳ දරා ගත්තා කියන එකට අපිට 8 වෙනි කවිය යොදා ගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ වගේ අපි ඊළඟ දවස්ක අපි ඔබත් එක්ක නැවත මේ වගේ පාඩමකින් සම්බන්ධ වෙනකොට අපිට පුළුවන් මේ අද ඔබට දුන්න ක්‍රියාකාරකම් පිළිබඳව නැවත ඔබට සාකච්ඡා කරන්න පුළුවන් අපිත් එක්ක. ඊළඟට අපිට ඔබට විවෘතව මේ වැඩසටහනත් එක්කත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි මේ කාර්යයේදී විශේෂයෙන්ම මැදරට ගුරු ගෙදර කඳුරට සේවය හරහා කඳුරට ගුවන සිසාරා මේ අධ්‍යාපනික පාඩම් මාලාව ඔබේ දෙසවන්පත් අතරට ගෙන එන්නට අපිට විශාල ශක්තියක් අපට විශාල දායකත්වයක් ලැබුණි. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්, එවාගේම මධ්‍යම පළාත් සිංහල විෂය අධ්‍යක්ෂතුමන්, එවාගේම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා එවාගේම කඳුරට ගුවන් විදුලිය හා සම්බන්ධ එකේ කාර්ය මණ්ඩලය මේ හැමෝගේම දායකත්වය සහයෝගයේ මත තමයි අපිට මෙවැනි කාර්යයක් ඔබට ඔබගේ දැනුම් පිපාසයට එකතු කරන්නට පුළුවන් වුණේ. ඉතින් මෙවැනි වැඩසටහන් හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබගේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලබා දෙන්න. ඉතින් අද අපි නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙන තෙක් ඔබට ආයිබෝවන් කියනවා. ඔබ හැම දිනාටම සුබ සන්ධ්‍යාවක්.